ගරු ගාමිණී රත්නායක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි, 2015 අංක 5 දරන ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත සාකච්ඡාවට ගන්න වෙලාවේ, විවාදයට ගන්න වෙලාවේ මේ පනත් කෙටුම්පත හරහා ආණ්ඩුවක් හැටියට අපි බලාපොරොත්තු වෙන, අපේක්ෂා කරන, ඒ අපේක්ෂිත ආරම්භනට මේ පනත් කෙටුම්පතෙන් ලැබෙන පිටුබලය මොකක්ද කියන කාරණයක්, ඒ වගේම අනිත් පැත්තෙන් විපක්ෂ පැත්තෙන් මේ විවාදයේදී මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු කරපු කාරණාත් සැලකිල්ලට ලක් කර ගනිමින් කරුණු කීපයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මූලික කාරණේ තමයි අපි කවුරුත් පිළිගන්න පොදු මූලික සිද්ධාන්තයක් තියෙනවා. ඒ පොදු මූලික සිද්ධාන්තයේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවෙත් සෞඛ්‍ය සම්බන්ධ මූලික පොදු ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි අපි කවුරුත් පිළිගන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයට අනුව ගත්තත් සෞඛ්‍ය කියලා කියන්නේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම. ඒතර මූලික අයිතිවාසිකමක් හැටියට, මානව ඓතිහාසික අයිතිවාසිකමක් හැටියට සෞඛ්‍ය සේවාව පිළිගනිමින් ඒ සෞඛ්‍ය සේවාව තුළ රෝගීන් සවිබල ගැන්වීම, ඒ වගේම රෝගියා කේන්ද්ර කරගත් සෞඛ්‍ය සේවාවක් රටට දායාද කිරීම, ජනිත කිරීම අරමුණු කරගත්ත සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, සෞඛ්‍ය සේවාවක් තමයි අපි දැන් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යන්නේ. එයිදී ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ ඉතා වැදගත්ම කාරණේ තමයි සෑම පුද්ගලයෙකුටම මූල්‍ය දුෂ්කරතාවකින් තොරව ඔවුන්ට අවශ්‍ය ගුණාත්මක සෞඛ්‍ය සේවාව අවශ්‍ය පරිදි සහ අවශ්‍ය ඕනම තැනකදී ලබා ගන්න හැකියාව තියෙන්න ඕන. කෙනෙකුගේ සෞඛ්‍ය තීරණය වෙන්නේ පොකට් එකේ තියෙන බරතනම්, කෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය තීන්දුව වෙන්නේ ඔහුගේ ඇයගේ සෞඛ්‍යයේ තියෙන ආදායමට අනුව නම් ඒ සෞඛ්‍යයට මං හිතන්නේ අත්පත් වෙන ඉරණම් පිළිබඳ අපිට සාකච්ඡා කළ යුතු වෙනවා. සෞඛ්‍ය සේවයේ ප්‍රවර්ධනයේ සිට රෝග වැළැක්වීම, ප්‍රතිකාර ලබා ගැනීම, පුනරුත්ථාපනය කිරීම සහ ප්‍රතිකාර දක්වා අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්ගේ පූර්ණ අඛණ්ඩතාවය ආවරණය කළ යුතු වෙනවා. ඒ පූර්ණ අඛණ්ඩතාවය අපි පිළිගනු ලබනවා. සා රෝගියාගේ ආරක්ෂාව කියලා කියන්නේ සෞඛ්‍ය ආරක්ෂණය සහ අතුරු ප්‍රතිඵල ලෙස ඇතිවිය හැකි අනවශ්‍ය හානියේ අවදානම පිළිගත හැකි අවම මට්ටමකට අඩු කිරීම. මේක තමයි අපේ ස්ටෑන්ඩ් එක බවට පත් වෙන. හැබැයි පෞගිය කාලේ අපේ රටේ සෞඛ්‍ය සේවය විතරක් නෙවෙයි, අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් නෙවෙයි, අපේ රටේ සෞඛ්‍ය ඇමතිවරුන්ගේ පවා ස්ටෑන්ඩ් එක ප්‍රශ්නයට ලක්වෙච්ච තත්ත්වය සෞඛ්‍ය සේවය විතරක් නෙවෙයි අනිත් සියලු දෙනාගේ තත්ත්වය පහළ තත්ත්වයට පත්වෙච්ච රටක් තමයි අපට උරුම වෙලා තිබුණේ. එවැනි සෞඛ්‍ය සේවයක් තමයි අපට දායාද වෙලා තිබුණේ. එවැනි සෞඛ්‍ය සේවයක සිට වඩා දියුණු රෝගියාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂණය සහ අතුරු ප්‍රතිඵල සම්බන්ධ අනවශ්‍ය හානිය අවම මට්ටමකට ගෙන ඒම තමයි අපේ මූලික අරමුණ සහ අභිප්‍රාය බවට පත් වෙන්නේ. සෞඛ්‍ය සේවය ආරක්ෂා සහ ගුණාත්මක භාවය වැඩි වුණු කිරීමට හැකිවන පරිදි පාලන ක්‍රියාවලියන් සමග ආරක්ෂකව සහ තත්ත්ව නියාමන පද්ධතිය ඒකාබද්ධ කිරීම තමයි මේ අදාළ නියෝග හරහා සිදුවෙනු ලබන්නේ. දැන් අපි කවුරු පිළිගන්න කාරණයක් තියෙනවා. ඒ තමයි 2021 අවුරුද්දේ යුනිසෙෆ් වාර්තා අනුව ගත්තොත් ලංකාවේ සෞඛ්‍ය සේවය සඳහා වෙන්කරේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 1.5% ආසන්න ප්‍රමාණය. මෙතෙක් කාලයක් දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5% ආසන්න ප්‍රමාණයක් තමයි සෞඛ්‍ය සඳහා වෙන්කරපු ප්‍රතිපාදන වෙන්කරේ ප්‍රතිපාදන වැය කරේ. නමුත් ලෝකයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ගත්තොත් පවුලක සාමාන්‍ය ආදායමෙන් සෞඛ්‍ය සඳහා සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් වෙන් කළ යුතු මුදල 20%කට අඩු විය යුතුයි කියලා පිළිගන්න පොදු කාරණයක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි කෙසේ වුණත් නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින ශ්‍රී ලංකාවේ ඒ අගේ 50%කට ආසන්න ප්‍රමාණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි උපයන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් සෞඛ්‍ය සඳහා වැය බරක් හැටියට වැය කරනවා. ඒකයි මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්න කාරණේ තමයි රෝග ප්‍රතිකාර සහ ඖෂධ සඳහා අසීමාන්තික මිලක් අපිට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ප්‍රතිකාර වලට, ඖෂධ වලට, වෛද්‍ය සේවාවට අසීමාන්තික මිලක් ගෙවන්න වෙලා තියෙනවා. ඒකෙන් අපේ ආදායමේ වැඩි ප්‍රමාණයක් රටේ ජනතාවගේ ආදායමේ වැඩි ප්‍රමාණයක් 50%කට ආසන්න ප්‍රමාණයක් සෞඛ්‍ය සඳහා වැය කරන්න සිද්ධ වෙලා තියෙන මේක වළක්වා ගත යුතු කරුණක් හැටියට තියෙනවා. ඒ නිසා ඒකෙදි අන්න ඒ නිසා තමයි අපේ රටේ ඖෂධ සඳහා මිල නියාමනයක් අවශ්‍ය වෙන්නේ. මිට කලින් අපේ රටේ ඖෂධ සඳහා නිශ්චිත මිල නියාමනයක් තිබුණේ නැහැ. තාවකාලිකව 2015 අර විපක්ෂ මතයෙන් මතු කරා වගේ 2015 අවුරුද්දේ තෝරාගත් ඖෂධ වර්ග 40ක් සඳහා පමණක් මිල නියාමන යාන්ත්‍රණයක් සකස් කරා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා. නමුත් ඒක එතනින් එහාට ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් අපේ රටේ සමස්ත සෞඛ්‍ය සේවයේ ඖෂධ පරිභෝජනයේදී විශාල ඖෂධ ප්‍රමාණයක් තියෙනවා මිල නියාමනයක් නැතුව. සා ඒ මිල නියාමනයේ නිශ්චිත ලෙස කර ගැනීමට මේ ඖෂධ නියාමන අධිකාරියේ තදාල 2015 අංක 15 දරන 50 හරහා හැකියාව ලැබෙනවා. සමින් ඉදිරියට අපේ රටේ ඖෂධ සම්බන්ධ නිශ්චිත මිල නියාමන යාන්ත්‍රණයක් සකස් වෙනවා. ඒ මිල නියාමන යාන්ත්‍රණය සකස් වුණාට පස්සේ ඒ මිල නියාමන යාන්ත්‍රණය අනුව තමයි මිල තීන්දුව වෙන්නේ. අපි කවුරුත් දන්නවා අපේ රටේ ගත්තොත් මෑත කාලීනව වැඩිම ලාභ ලබන ව්‍යාපාර මොනවද කියලා ඇහුවොත් ඕනෙම කෙනෙකුට ඉතා කැටි කාලයක් ඇතුළත වැඩිම අසීමාන්තික ලාභයක් සහිත දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාර කීපයක් තියෙනවා. එකක් තමයි මත්ද්‍රව්‍ය විශ්වාසය. මේ දවස්වල වැඩිපුර ජනප්‍රිය සාකච්ඡා කරන එක මත්ද්‍රව්‍ය වෙළඳාම.
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගන්න මම හිතන්නේ.
මත්ද්‍රව්‍ය වෙළඳාම. දෙවැනි කාරණේ ආයුධ වෙළඳාම. ආයුධත් එහෙමයි. මත්ද්‍රව්‍යත් එහෙමයි. ආයුධත් එහෙමයි. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ඖෂධ සම්බන්ධයෙන් තියෙන ඖෂධ වෙළඳ වැඩිම ලාභයක් හොයන්න පුළුවන් නිශ්චිත මිලක් නැහැ. සහ අර මීට කලින් මට මතකයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිතුමා එක අවස්ථාවකදී පැහැදිලි කරා රුපියල් 700 ගානට විකුණන්න තියෙන බෙහෙත් එක රුපියල් 76,000 විකුණපු අත්දැකීම් අවස්ථාව. ඒකට හේතුව මිල නිශ්චිත නියාමනයක් නැහැ. එසා ඉතා ලාභ ලබන ව්‍යාපාරයක් බලපත් වෙලා තිනවා. ඒක නියාමනය කළ යුතු වෙනවා. ඒක නියාමනය කරන්න තමා මේ ජාතික ඖෂධ නියාමන අධිකාරී 50 හරහා නියාමන ක්‍රමවේදය සකස් වෙන්නේ. ඒකට අදාළ කරන 2025 අංක 20 ජූලි 21 වෙනි දින අංක 24/46/34 දරන ගැසට් පත්‍රයේ සඳහන් උපරිම සිල්ලර මිල නියාමනය කිරීමේ බලය මේ නියාමන අධිකාරියට පැවරෙන්නේ. ඒකට අනුව ඒ මිල නියාමනය කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ මතු කළ යුතු මූලික කාරණා කීපයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂ පැත්තෙන් මතු කරපු අදහස් කීපයක් තියෙනවා. ඒකෙදි එකක් ඔය ක්‍රීතාඥා දෙකක් පිළිබඳ. ඒ කියන්නේ මීට කලින් එවැනි මිල නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්න ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක කරනකොට ඒකට විරුද්ධව ඖෂධ ආනයනකරුවන් විසින් අධිකරණයේ අභියෝගයට ලක් කරා නඩුවක් විභාගයට ලක් වුණා. ඒ අධිකරණයේ විභාගයට ලක් වෙච්ච නඩු නිමිත්ත හේතු කොටගෙන තමයි රීත්‍යාඥාවේ. සා ඒකෙදි ඒ දැන් සූදානම් වෙන්නේ රටේ ජනතා පරමාධිපත්‍ය බලය තුල පාර්ලිමේන්තුවේ බලය තුල මේ රටේ ජනතාවට වඩා සහනදායි මිලකට ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය කරන යාන්ත්‍රණය සහ එහි ප්‍රතිඵල ප්‍රතිලාභ මේ රටේ සුවහසක් දුක් විඳින ජනතාවට රෝගී ජනතාවට ඉපතිරාව අත්පත් කර දීමේ වුවමනා වගකීම ඒ කාර්යභාරයේ
ඔබතුමාගේ කාලය අවසන්යි.
කරටගත් ජනතාවාදී ආණ්ඩුවක් හැටියට තමයි මේ පනත් කෙටුම්බත මේ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා විපක්ෂයේ පැත්තෙන් ඒකට බාධා නොකර අකුල් නොහෙලා ඒ ජනතාවාදී ක්‍රියාමාර්ගයට සහය දෙන්න කියන ඉල්ලීමක් කරමින් මම නියඳුනා බොහොම ස්තුතියි.
ඔව් ගරු අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, මගේ කතාවට අදාළව මට අර IHP එකෙන් එවලා තියෙන වාර්තාව සහ තවත් මේකට සම්බන්ධ වාර්තා කීපයක් සභාගත කිරීමට උවමනාව තිබුණා. මට ඒ වෙලාවේ ඒක මගේ හැරුණා. ඒ නිසා මේක සභාගත කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.